साधु साधु साधु, पूजनीय वंदनीय अति पूज्य धम्म जीवलोक स्वामीन वहन्से अतुलु धम्म कुशल स्वामीन वहन्से अतुलु महा संघरत्नयन अवसरयि सियलुम देनाट तेरुवन් सरणयि. අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එමනම් මුලින්ම මේදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැද මම නැවත වතාවක් ආරාධනා කරමි. සාදු සාදු සාදු.
හොඳයි.
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් කිය.
ඉදිරිපත් කරනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස, පෙර හුදකලා වේලාවලදී මරණය ඉදිරියට පැමිණි විට ඒ සඳහා බියක් පැවතියා. දැන් කොයි මොහොතේ හෝ මරණයට මූණ දිය යුතුයි යන්න ඉදිරියට නිතර නිතර පැමිණේ. වරහන් ඇතුලේ මරණ සංඥාව වෙන කිසිම සංඥාවක් බරක් නැහැ. මිනිසුන් දකින විට අනවශ්‍ය දේවල් කරන මෝඩ රැළයයි සිටි. දැන් කළ යුත්තේ මරණයට තියෙන බිය ජය ගැනීම බව වැටහි. ඒ සඳහා නිරෝධයට යොමු විය යුතු බව වැටහි. නිරෝධයේදී කෙලෙස් නිරෝධයක් සිද්ධ වෙයි කියා හැඟේ. මේ වැටහෙන පාරයි. නිවැරදි උපදේශය ලබා දෙන්න ස්වාමීන් වහන්ස දෙපා නමස්කාරයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
දැයිටි වගේ අත්දැකීමක් නැත්තම් මතකයක් එන්නේ ඉස්සෙල්ලා අපි සිටි ඔය මෝඩ රැළේ තමයි. ඒක බුදුරජාන් වහන්සේ මෘග කියන වචනයෙන් පාවිච්චි කරනවා. පපංචාබිරතෝ මගෝ. ඊට පස්සේ දැන් ඕක තේරුණා කියලා හිතෙනවා නම් මරණ මොහොත දක්වා අපිට අවස්ථාවක් තියෙනවා. ඒකට සූදානම් වෙන්නේ, ඒකට අපිට අවස්ථාව ලැබෙන්නේ අනුන් වරද්දනව දහිනකොට තමයි. අගෙන තමන්ගෙන් වරදිනවා දකින්නට තමයි. ඒ නිසා හැම කෙනාගේම වැරද්දක් අනුන්ගේ තමන්ගේ වැරදි තමන්ට කමටහනක් වෙනවා. ඇති ඒ කමටහන කාටවත් කියන්න එපයි කියලා කියනවා. කාගවත් වැරද්ද දැකට ඒ කාටවත් කියන්න එපා. තමන් තීරුම් අරගන්න ඕනේ මිසක්කා කියන්න ගියොත් අපි සංවේදන ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් ඒක නිසා පස්සේ හරියට පස්සේ අපි හිතින් ස්තුතිවන්ත වෙනවා. හැබැයි නැගිටලා ගිහිල්ලා ස්තුති කරන්න යන තරම් මෝඩ වෙන්න එපයි කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. වැරදිලි පෙරදිලි මන්දෝත්සාය වීම, කඩා කප්පල් වීම, වෙන වෙන කෝගෙම දුක අරමුණක් වෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපිට මේ පාර පෙන්ලා දුන්නට ඇස්පෑදුවාට බුදුහාමුදුරන්ට අපි নমස්කාරය කරලා අපි මරණකන් ජීවත් වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. ගරුතර ස්වාමීන් වහන්ස, මම කලක පටන් සතිමත් බව ප්‍රගුණ කරන කෙනෙකි. පර්යංකේ පැය එකමාරක් ගත කරමි. ආනාපානයට සතිය යොමු කළ වහාම කිසිත් නොදැනෙන තත්වය නිරතුරු අත්දකිමි. නමුත් අවිවේකී තත්වයේ යටතේ නිදිමරූ විට පවා මෙම තත්වය වෙනස් නොවේ. නමුත් දින දෙකක් රෑ නිදි වර්ජිතව සිට පර්යංකේට ගිය විට වෙනදා පරිදි නිදහස් තැනට ගියත් සිහින දකින බවත් තේරුණි. මෙම තත්ත්වයත් වෙනස් වන බව දනිමි. මෙම වෙනස වාර්තා කිරීම සුදුසුයයි සිතුණා. ඔබ වහන්සේගේ අවවාද ඉතා අගය කරමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.
හිතේ මතුපිට තත්ත්වවල තමයි අවදි භාවයේ නිදිමත භාවයේ තියෙන්නේ. ඊට ගැඹුරු විඥාන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමේදී නිතරම තියෙන අවදි භාවයේ පමණමයි. හරියට මන්දේ මේ රෑ වෙනකොට සූර්යා වැහුණට, වලාකුළු වලින් සූර්යා වැහුණට, පොළොවට අන්ධකාරය හැවනල්ල වැටුණට සූර්යා කවදාකවත් වැහින්නේ නැහැ. ඉතින් අපිට අර වලාකුළු ලොකුයි, එ නැත්නම් පොළොවේම හැවනල්ල ලොකුයි. ඉතින් ඒලට අපේ කාලසටහන, දිනචරියාවල, ජාතික සැලසුම් වල විශාල වෙනසක් තියෙනවා. මේ සූර්යා එනවා යනවායි කියලා, උදේවයි කියලා. නැත්නම් උදේවයි දෙකේදීම සූර්යාගේ කිසිම වෙනසක් වෙලා නැහැ. වෙනව ඇති. ඒක අපිට අදාළ නැහැ. ඒ නිසා අපි මේ කතා කරන්නේ සූර්යා දැකලා නෙවෙයි. ඒ සූර්යාගේ වැඩ අරගෙන යා නැති වෙච්ච වෙලාවෙ වෙන හඳ දැකලා, බලාකුළු දැකලා, පෘථිවිය හිවනැල්ල කියන රාහු දැකලා ඇති ලෝකෙ කියන්නේ අන්නේ මේකට තමයි. පෘථිවිය ඉර වහන්න බෑ කාටවත්. ඒ නිසා ප්‍රභාස්වර වූ මේ හිත ඒ වගේම ආලෝක ප්‍රභවයක්. අපි ඒක දකින්නේ අපි දකින්නේ නිදාගෙන ඉන්නවා, ඇහැරෙනවා, ආදරය කරනවා, තරහ කරනවා කියලා ඔය කයි කතන්දර ටික තමයි. ඉතින් ඒවට අපි කියන්නේ නිකන් කතන්දර ගොතනවා කියලා, ස්ටෝරි ටෙලි. ඒ නිසා ඒ අවදි භාවය ඇති වුණා නම් මේ එදැන බුද්ධයි ප්‍රබුද්ධයි. අවදි භාවය නැති එකක් නෙවෙයි. ගැම් වෙලාවෙම තියෙනවා. ඒකට අවදි වෙන එක තමයි මේ සතියට අවදි වෙනවා, සාක්ෂාත් කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඊටත් වැඩිය එහාට ගිහිල්ලා මරණ චිත්තක්ෂණේත් ඕක පවතිනවා කියන එක තමයි බුදුචානන් වහන්සේ සඳහන් කරන්නේ. පුළුවන් නම් මැරිලා බලන්න. අපි යනවා ඊගායට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මනේ පර්යංකේ හා එදිනෙදා ජීවිතයේ අත්දැකීම් වල සමාන බවක් අත්දකි. එනම් දේවල් බොඳ වේ. වරක බොඳවන දේ හා යයි. කිසිවක් නම් නොකරන විස්තර කළ නොහැකි බවට වරින් වර යයි. එහිදී ඇසුණත් නැසුණත් මෙනි. එවිට කිසිවක් අදාළ නැති බවකි. වරින් වර පරණ සිදුවීම් හා බොඳවන වෙහෙස පෙරට වඩා ඈත් වූද එකවර වෙහෙස දැනෙන බැව් වැඩි විය. ඒ හා සිටින විට මතු වූයේ ඉබේ මතුව නැති වෙන දෙයක් සමස්තයෙන් වෙන්කර ගැනීමෙන් වෙහෙස හදන අයුරුය. වෙන් නොකෙරෙන බවින් මගේ නොවේ ලෙස මතුවන ඇලීම් ගැටීම් හා අමිශ්‍රව සිටින අයුරු අද්දකි. වරක පරණ පුරුදු ලෙස ඇලේ. එවිට ඉබේ අවධානයේ මතුවන වෙහෙසට යොමු වේ. විටක මතු වූ දේ නැතිවන එක් ඒ හා සිටි නැතිනම් වෙන් නොකරන බවට යයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු.
ඒ වගේ අර හිතේ තියෙන එක විවිධ මට්ටම් නැත්තම් ගැඹුරු අපිට වැටහෙනකොට මතු පිට මට්ටම් නම් විස්තර කරන්න වචන භාෂා තියෙනවා. ඇතුලේ මට්ටමට දැන් මොකද අර මතු පිට මට්ටම් වලින් කියන අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක් තමයි භාෂාව කියන්නේ. සංනිවේදනය කියන්නේ ඇතුලේ තියෙන හිත මනසින් මනසට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධතාවය අනුව තමයි ඇත්තටම කියනවා ඒ ශාසනය අද පවතින්නේ. අපි ඉතින් මේ මතු පිට දේවල් වලින් තමයි මනින්ද කිරන්න යන්නේ. නමුත් ඒ යන මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් එක දේශ සීමා ජාති ભેද අරගල නැහැ. අපිට වෙලා තියෙන්නේ අනුන් එක්ක සම්බන්ධීකරණේ නෙවෙයි තමන්ගෙව තියෙන මේ මනසේ තත්වයන් දන්නේ නැහැ. ඒ නිසා අපි අර මතු පිට එක තමයි ideal එක නැත්තම් norm එක කියාගෙන ඉන්නවා. මතු පිට තියෙන தත්ත්වය තමයි අනිත් ඔක්කොම ලත් ඉන්නේ. ඒ නිසා අපිට හරි ස්වභාවික ගතියක් දැනෙනවා මේ පිස්සු පියාටොත් එක්ක ඉන්නකොට. නමුත් මනස ප්‍රകൃතිය එම් පිට කිතර ඥානසීය ස්වාමීන් වහන්සේ උත්සාහ කළා තිබුණා මන මනෝ චිත්ත ආදි වශයෙන් මේ මනස එක අධ්‍යයම තියෙනක මන විඥාණය ඊට පස්සේ මනෝ විඥාණය ඊට පස්සේ තමයි චක්කු විඥාන සෝත විඥාන ආන වෙනකොට චිත්ත tattරපත් වෙලා කෙලසෙනවා. අපි මේ කතා කරන්නේ කෙලසිච්ච ලෝකයක කෙලසිච්ච භාෂාවකින් කෙලසිච්ච මනසකින් හදාගත්ත භාෂා ශෛලියක. ඉතින් එතකොට අර ඇතුළේ තියෙන මනසට තියෙන්නේ ධනය කියන එක. ඒ නිසා ශික්ෂණය වෙතෙන්දි තියෙන්නේ ඇහුණට ඇහුන්නෑ වගේ ඉන්න කියන. දැක්කට දැක්කේ නෑ වගේ ඉන්න කියන. ඉතින් ඒදී කරන්න බෑ. සීල ශික්ෂාවෙත් මිනිස්සු හිර වෙලා ඉන්නේ. සමාධි ශික්ෂාවෙත් හිර වෙලා ඉන්නේ. මේක වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. ඒ නිසා දැක්ක දේ දැක්කේ නෑ වාගේ, නැත්නම් පොට්ටෙක් වාගේ, ඇහුණ දේ නෑ ඇහුණා වාගේ, බීරෙක් වාගේ, දැනුන දේ නොදැනුණා වාගේ, පොන්දපයින් නැති කෙනෙක් වාගේ, මෙන්න මොනවත් බැන්නම් මනමිනියක් වගේ වෙලා අර ඇතුලේ ඉන්න හිතට යාළුකමක් නෑ, දැකමක් අතන්දර කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න උත්සාහ කරන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන ඉබේ සිදුවන්නකි. පර්යංකේට වාඩි වූ විටද සිත ඉක්මනින්ම ඒකාග්‍ර වී කයට සිත යොමු විය. කයද ක්‍රමයෙන් බොඳ වී ගොස් යම් සංඥාවක් බවට පත්විය. සිතුවිලිද පැමිණ නැති විය. මේ දෙකම එකවර අත්දකි. ක්‍රමයෙන් සියලු හඳුනා ගැනීම් නොදැනී ගොස් වචනයට නැගිය නොහැකි යම් ගලනයක් බවට පත්වී ක්‍රමයෙන් සියල්ල නිශ්චල විය. ඉන් පසු හාත් පස පැතුරුණු හිස් බවක් ඇතිවිය. සෑහෙන වෙලාවක් මෙලෙස ගත විය. සාමාන්‍ය ජීවිතයේද සැමවිටම හිස් බවක් තුළ සියල්ල සිදුවන බව අත්දකි. පෙර විචිත්‍රවත්වය නොදැනේ. වාර්තා ලිවීමට අකමැති බවකි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඒ ප්‍රකෘතිය අපිට ආගන්තුක බවක් තමයි පේන්නේ. එකක් භාෂාව නිසා, අනිත් එක අර විකෘතියේ ඇතුලේ මමයා ඉන්නවා. ප්‍රකෘතිය ඇතුලේ මමයාට එහෙම ප්‍රතිෂ්ඨාවක් නැහැ. ඒ වගේම පෙන්වන්න ගුණයකුත් නැහැ. ඉතින් ඒ නිසා අර ලෝකෙ ජීවත් වෙනකොට කාම ලෝකේ අර විකෘති මනස මම කියාගෙන, ඒක තමයි මම කියන්නේ. ඉන්න එක තමයි අපිට පුරුදු වෙලා තියෙන, අපිට උගන්වලා තියෙනත් ඒකයි. අපි කට්ටියට උගන්වන්නේත් ඒකයි. ඒකේ සාපේ තමයි අපිට වෙලා තියෙන්නේ. අපිට ආර්යනාංශලා හම්බ වෙන්නේ නැත්තේ. මේ පිස්සන්ඩ පිස්සු ගන්න උගන්න ඉන්නවා. මිසක්ක අර ඇතුලේ තියෙන අර පිරිසුදු මනසට කතා කරන, නැත්නම් ඒක ඇසුරු කරන භාෂාවෙන් තොර මමෙක් නැති ඒ කතාවල් අපිට ආගන්තුක වෙලා. ඉතින් බෞද්ධ වෙච්ච උත්සාහ කරන අපිටත් ඒ වගේ ගැප් එකක් වෙනසක් දුරස්ත භාවයක් තියෙනවා නම් මේ කාම ලෝකේ ජය ගන්න උත්සාහ කරන අය අතර, තරඟ කරන අය අතර, අනුන්ට කියලා දෙන්න හදන අය අතර, වැරදුනායි කියලා පශ්චාත්තාපේන අය අතර කෙසේනම් මේ දේ කරන්නද? ඒකයි බුදුරජාන් වහන්සේට මේ ධර්මය නොදේශා ඉඳ හිට්ලාවේ පස්සේ තමයි අර ආරාධනාවකට අනුව කමක් නැහැ, තේරුම් ගන්න කෙනේ තේරුම් ගනිත්වා කියලා මේ වැඩේට බැස්සේ. ඉතින් ඒ නිසා ওই ටික හොඳට ඕම් ප්‍රමාණවත් පුළුවන් නම් ඒ ආර්යයන් වහන්සේලාගේ ඒ වෝහාරය, විවහාරය තේරුම් අරගෙන මේ පිස්සු ලෝකේ සන්තෝෂ කරන්න උත්සාහ කරන්න එපා. එතකොට අර ඉන පීස් එක නියම හැබෑ හිත, මමයෙන් තොර හිත අසරණ වෙනවා. එහෙම අසර කරන්න නැතුව සසරණ කරන්න ඒකට කාම ලෝකෙන් නිස්සරණයක් ගන්න ඕන. කාම ලෝකේ ජය ගන්න දඟලන තාක්කල් අපි ජය ගන්නව ගන්නවමයි අපි වගේ අය. ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට වරදිනවා කියලා. හැම වැරදීමක්ම කලබලයක්ම අකරතැබ්බයක්ම ජයග්‍රහණයක්. හැම හරියෑමක්ම අපිට වෙන වැරදීමක්. ඒ නිසා මේ කොළුවෙන් හිටගත්ත ලෝකයක් උත්සාහ කරලා බලමු.
හොඳයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
එමනම් තව ටික වෙලාවක් තියෙන නිසා අපි සභාවට ආරාධනා කරමු. වාචික ප්‍රශ්නයක් තියෙනවා නම් අතුසලා ස්වාමීන් වහන්සේගෙන් අහන්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් නැහැ වගේ ස්වාමීන් වහන්සේ අද.
ඔව්.
එහෙමනම් අපිට දෙවනි භාගයට යන්න පුළුවන්. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ඔබ වහන්සේට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්ති
ප්‍රපත්තේවා
සාදු 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 මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චේං කමතමේ බන්ති
සමාමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති
සුඛී හෝතු
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්වෙත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්වෙත්වා විවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේය සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලදං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන්දයාවා සංබුද්ධ පුතන් නමාමහන් සාදු
යොපත්වෙත්තා සුපත්. නිරෝෂ් හරි
සාධූ සාධූ සාධූ. එමනම් අද දවස දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට සුපුරුදු පරිදි මම පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාධූ සාධූ සාධූ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාප චේතසං හිංසanti අත්ථ සම්භූතා තචසාරංව සම්පලන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන මේ ගාථාව තමයි මේ ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ අද දවසේ මාතෘකාවට අනුව මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් පරීක්ෂා කරගන්න, පොඩ්ඩක් මතක් කරගන්න අපි වෙලාවක් ගමු. ඉතින් අද මේ කොටසේදී බුදුරජාණන් වහන්සේ මේ අපි කවුරුත් අහලා පුරුදු කොටසක් කිව්වත් නරක නෑ, අපි අහලා තියෙන යම් කිසි දෙයක් ඉදිරිපත් කරනවා. ඒකෙන්දී එතෙන්දී මොකද්ද කියන්නේ? මහණෙනි, අකුසල් මුල් තුනක් තියෙනවා. මොනවාද මේ අකුසල් මුල් තුන? ලෝභ, ලෝභෝ, දෝසෝ, මෝහෝ කියන විදිහට ඔන විදිහට මේ තුන ගෙනහැර දක්වනවා. එහෙම ගෙනහැර දක්වලා ඉවර වෙලා මේකේ ආදීනව ප්‍රකාශ කරනවා වගේ යම් කිසි ගාතාවක් දේශනා කරනවා. එතන මොකද්ද කියන්නේ? ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාප චේතසං. මේ ලෝභ, ද්වේෂ, මෝහ යන ලාමක සිත් ඇති පුද්ගලයා හිංසanti අත්ථ සම්භූතා තස තචසාරංව සම්පලන්ති. මේ දිහේ ලාමක ගති ඇති මේ පුද්ගලයා තමාම තමාට හිංසා කරගන්නවා, තමාම තමාමත්ෙහි විපතක් හෙලා ගන්නවා. එහෙම කියලා කොහොමද උපමාවට මේක කියන්නේ? තච්ච සාරංව සම්පලන්ති. මේ තස තච්ච සාරං කියන වචනේ බටගහට නැත්තම් පොත්තම හරය කල් ඇති කියන අදහසෙන් තමයි ඊයේ දෙන්නේ. එතකොට මේ උණ ගස්, බට ගස් වගේ ඒවා ගැන තමයි මේ පොත්තම හරය කරලා තියෙන ඇති ගස් තච්ච සාරං කියන වචනෙන් තමයි ඊයේ දෙන්නේ. ඒ විදිහට ප්‍රකාශ කරනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? හරියට නිකන් උණ ගහක මල් පිපුණා වගේ කියන අදහසින් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ ලෝභ, ద్వේෂ, මෝහ කියන මෙන්න මේ විදිහේ ලාමක ගති ඇති මේ පුද්ගලයා තමාම තමාට විපතක් කරගන්නවා, තමාමතම තමා විපතක් හෙලා ගන්නවා. මොන වගේද? හරියට අන්න මේ උණ ගහක පීදීම වගේ, මල් පිපීම වගේ. අන්නේ පීදෙන උණ ගහේ ඒ හැදෙන මලේ ඒ ගහේ අවසානයේ ලියවිලා තියෙනවා. ඒක තමයි කියන්නේ. උණ ගහක මල් පිපුණා කියන්නේ එතනින් උණ ගහේ අවසානයේ තහවුරු වුණා, ස්ථිර වුණා. එතකොට එන්නේ විදිහට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ ලාමක සිත් ඇති මේ පුද්ගලයා තමා තමාටම විපතක් හෙලා ගන්නවා. හරියට නිකන් අර උණ ගහක මල් පිපුණා වගේ කියන අදහසින් ඉදිරිපත් කරනවා. එතකොට ඔතන තචසාරං කියන වචනේ මේ දහමේ යෙදිලා තියෙනවා නොයෙකුත් විට. මොකද්ද මේ පොත්තම හරය කොට ඇති ගස්, පොත්තම හරය කොට ඇති කියන අදහස තමයි තියෙන්නේ. එතකොට එන්නේ විදිහට පොත්තම හරය කොට ඇති මේ ගහ
මොකද වෙන්නේ යන්න මල් පිපුණු දවසට ඒ තුළම ඒකේ විනාශය ලිය වෙනවා. ඒ තුළම ඒකේ අභාවය ලිය වෙනවා. ඔන්න ඔය කියන අර්ථයෙන් මේ අද දවසේ මේ කොටස ගෙනහැර දක්වනවා. ඉතින් මෙන්න මේ ඉදිරිපත් වෙච්ච අවස්ථාවත් මේ ඉදිරිපත් වෙච්ච දේත් මතක තියාගෙන ඉස්සරහන් තියාගෙන අපි බලමු මේ කී දේ අපේ ප්‍රතිපදාවට ගලපගන්නේ කොහොමද, මේ කරන භාවනාවට ගලපගන්නේ කොහොමද කියලා පොඩි වෙලාවක් අරගෙන මතක් කරගන්න විස්තර කරගන්න තමයි සූදානම. එතකොට මෙන්න මේ විදිහට මේ අකුසල් මුල් පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. මේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ ලාමක සිත් ඇති, මේ ලාමක ස්වභාව ඇති මේ පුද්ගලයා කියන අර්ථෙන් තමයි මේ කොටස ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ ලාමක ස්වභාව නිසාම අන්න මොකද සිද්ධ වෙන්නේ, මේ තැනත්තා තමුන් මතම විපතක් හෙලා ගන්නවා. තමුන් මතම මේ විදියට අනතුරක් හෙලා ගන්නවා කියන අදහස තමයි ගෙනහැර දක්වන්නේ. එතකොට සාමාන්‍ය දැන් ඔය අකුසල් මුල් කුසල් මුල් කියලා ඕකේම අනිත් පැත්ත සඳහන් වෙනවා. එතකොට මොකද්ද මේ කුසල් මුල් කිව්වහම ඒකෙදි කොහොමද යෙදෙන්නේ, ඒකෙදි මොනවද කියලා ගත්තොත් මේකම අලෝභ අදෝස අමෝහ කියන අදහසින් තමයි එතෙන් ඉදිරිපත් වෙන්නේ. මේ විදිහට මේකෙන් වැලකීමම අන්න මොකද වෙන්නේ, අර විදිහට කුසල් මුල් විදිහට ඉදිරිපත් කරනවා. ඒ වැලකීම් මාත්‍රයෙන්ම ඒ දේ සිද්ධ වෙනවා. දැන් ඔය දස දැන් මේ මුල් විදිහට නේ මේවා කියන්නේ. ඊට පස්සේ දස අකුසල් කියලා ගත්තොත් අන්න කයෙන් වෙන වැරදි තුනක්, වචනෙන් වෙන වැරදි හතරක්, සිතෙන් වෙන වැරදි තුනක් විදිහට ඔන්න ඔය දස අකුසල් ගෙන හැර දක්වනවා. ඊට පස්සේ ඒකෙම අනිත් පැත්ත දස කුසල් විදිහට ගෙන්නන්නේ පෙන්නන්නේ මොකද්ද? ඒ වෑන් වැලකීම. එතකොට මේ වැලකීම් මාත්‍රයෙන්ම අන්න මේ අකුසල් කුසල් බවට නැත්නම් අකුසල් මුල් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ දේ කරගන්න තමයි අමාරු. වැලකීම හිතන තරම් ලේසි නෑ. වැලකීම අපි හිතනවා ලේසි කරන එක තමයි අමාරු කියලා. නමුත් මේ දහම ක්‍රියාවත් කරන කෙනෙක් තමුන් තිලින් යෙදෙන කෙනෙක් දැන හඳුන ගන්නවා මේක මේ වැලකින එක හිතන තරම් ලේසි නෑ. මොකද අර කෙලෙස් බලයට ඇදිලා යනවා. මේ දේවල් වලට ඇදිලා යනවා. පෙරේතකමට ඇදිලා යනවා. දන්නේම නැතුව ගිහිල්ලා ඒවා යෙදිලා අන්න පස්සේ තමයි කල්පනා වෙන්නේ මේ විදිහට මෙන්න මේ දේ මම සිද්ධ කරා, මේ විදිහ දෙයක්කට මම අහු වුණා කියන එක පසුව තමයි කල්පනා වෙන්නේ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් මුලදී මේ වගේ දේවල් වලට අහු වෙනවා, නැවත නැවත අතරමං වෙනවා, අඩුපාඩු සිද්ධ වෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් ටිකෙන් ටික මේ තැනැත්තා මොකද කරන්නේ, මෙන්න මේ වැලකීම සඳහා උපකාර වෙන මූලිකම හැකියාවක් තමුන් තුළ දියුණු කරගන්නවා. මොකද්ද මේ වැලකීම සඳහා උපකාර වෙන මූලික හැකියාව? අන්න අවදි භාවයක්. අවදි භාවයක් තමුන් තුළ ඇති කරගන්නවා, තමුන් තුළ හුරු කරගන්නවා. එතකොට ඒක මුලදී සාමාන්‍යයෙන් හුස්ම පිළිබඳ අවදි භාවයක් විදිහට වෙන්න පුළුවන්. අපි හුරු කරන්නේ පුරුදු කරන්නේ බොහොම සරලව මේ හුස්ම ගන්නවා කියන අවදි භාවය ඇති කරගන්න පුළුවන්ද? මේ අකුසල් ගැන අවදි භාවයක්, ඒ විදිහේ කෙලෙස් ගැන අවදි භාවයක්, මේ විදිහේ අකුසල් මුල් ගැන අවදි භාවයක්, ඒවා පැත්තක තිබිද්දී මුලින් මේ හුස්ම ගැන අවදි භාවයක්වත් පුරුදු කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් අනේ කෙනෙක් කියනවා අමාරුයි කියලා. මේ විදිහට හුස්මක් අල්ලගන්න අමාරුයි කියනවා. බත් කටක් කන බව දැනගන්න අමාරුයි කියනවා. පියවරක් තබන බව දැනගන්න අමාරුයි කියනවා. කමක් නැහැ. එහෙම පටන් අරන් ටික දවසක් පුරුදු කරගෙන යනකොට අන්න ටික ටික පුළුවන් වෙනවා. පහු වෙනකොට පුළුවන් වෙනවා කියලා කිව්ව හැකියි. මුලදී නිකන් අමාරුයි බෑ කරන්න බෑ කියලා වගේ තමයි පටන් ගන්නේ. නමුත් ටික දවසක් යනකොට දවස් කීපයක් යනකොට ඔන්න ටිකෙන් ටික මේ හුස්මත් දෙකක් තුනක් පියවරක් දෙකක් තුනක් බත් කටක් දෙකක් තුනක් මේ විදිහට අවදි භාවයක් පුරුදු කරන්න පුළුවන් කියන ශක්තිය මේ තැනැත්තා ඇති කරගන්නවා. ඒ විදිහ හැකියාවක් දියුණු කරගන්නවා. ඉතින් ඕක තමයි මෙන්න මේවත් එක්ක ගනුදෙනු කිරීමේ ආරම්භය කියලා අපිට කිව්ව හැකි. ඕක නැතුව ඔය නිකන් ඇඳගෙන ඉඳියයි කියන පමණින් හරියන්නේ නැහැ. සමහර කට්ටිය ඇඳ ගන්නවනේ. ඇඳගෙන ඉන්නවා. ඇඳගෙන ඉඳිය පමණින් හරියන්නේ නැහැ. එ නැත්නම් පන්සලට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා ඉඳි පමණින් හරියන්නේ නැහැ. සිවුර පොරෝගන තට්ටෙ ගාගෙන ඉන්නවා. ඒ පමණකින් හරියන්නේ නැහැ. මර කවුදෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවලු මම මේ බොහෝම ධාතු කරඬු ඔක්කොම වටේ තියාගෙන තමයි ඉන්නේ. බුදු පිළිම ඔක්කොම වටේ තියාගෙන තමයි ඉන්නේ. මේ බුදු රැස්මාලා ඔක්කොම පත්තු කරගෙන තමයි ඉන්නේ. මොකද මේවා අතර ඉන්නකොට අර අකුසල් වලට එන්න විදිහක් නැහැනේ. කියන්නේ බඩුව ඇතුලේ තියෙනවා. මේක තමයි තියෙන අවුල. ඉතින් අරකෙන් වට කරගෙන බලනවා නෝ එන්නේ නැතු ඉඳීද කියලා. එහෙම පොඩි කාලයක් අර සද්ධාවට වගේ නැති වුණාට මොකද දුරේදීම ඔය බුදු පිළිම ටික පෙරලගෙන ඔය බුදු රැස්මාලා අඳුරු කරගෙන ඔය විදියට ඔය කරඬුත් පෙරලගෙන ඔවා මතුවෙලා එනවා. ඒක නිසා මේ බාහිරෙන් වට කරගත්ත පමණින් මේක හරියන්නේ නැහැ. පන්සලට ගිහිල්ලා ඉඳිය පමණින් මේක හරියන්නේ නැහැ. සුදු ඇඳගත්ත බාපණයක් පෙරවගත්ත පමණින් මේක හරියන්නේ නැහැ. ඒක හොඳයි, ආරම්භෙදී හොඳයි. නමුත් එතනින් එහාට මේක ස්ථිර විසඳුමක් ලැබිය යුතුයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? නිකන් ඇඳගෙන ඉන්නවා. ඇඳගෙන ඉන්න එකේ අනතුර තමයි ටික දවසක් යනකොට මගේ තුල මේක මට බොරුව කියන එක තේරුණා. දැන් වටපිටාවේ කට්ටිය දන්නවනේ මං ඇඳගත්ත බව. ඒගොල්ලන්ට පේන හරි මේ රංගන ඉදිරිපත් කරන්න එපැ. අන්න එතනයි අවුල තියෙන්නේ. නැත්නම් ඇඳ ගන්න එක කමක් නැහැ. ටික දවසක් යනකොට ඇඳපු කෙනාටම තේරෙනවා මම මේ බොරුවක් කරන්නේ. මම මේ අන්තට්ටුවක් තමයි පැලදගෙන ඉන්නේ කියලා නුදුරේදීම තේරෙනවා. නමුත් අවුල තියෙන්නේ මොකද්ද? අර වටපිටාවේ කට්ටිය මෙයාව ඇඳපු කෙනෙක් විදියට මෙයා මේ වගේ සිල්වන්ත කෙනෙක්. මෙයා මේ වගේ ගුණ ධර්මයක් පුරන කෙනෙක්. මෙයා මේ වගේ භාවනාවක් කරන කෙනෙක් කියලා වටපිටාවේ කට්ටිය මොකද්ද තනතුරක් දෙනවනේ මෙයාට. ඊට පස්සේ අර බොරුව බව තේරුණත් දැන් මොකද කරන්නේ? අනේ ඉතින් වටපිටාවට පේන්න අර ඇඳ ගැනීම දිගටම පවත්වගෙන යනවා. ඕක තමයි තියෙන අවුල. නැත්තම් මුල දවස්වල ඇඳගත් එක කමක් නැහැ. ඒක නිකන් පොඩි එකෙක්ගේ හුරතලයක් වගේ. නමුත් ටික දවසක් යනකොටම ඔය බොරුව බව තම තමුන්ට තේරෙනවා. එදාට ඒක අතාරින්න තියෙන අවස්ථාව ගිලිහෙනවා. මොකද දන්න වටපිටාවේ කට්ටිය මම මේ විදිහට මේ භවනා කරන කෙනෙක්. මම මේ විදිහට මේ සිල්වන්තෙක්. මම මේ විදිහේ තැනැත්තෙක් කියලා ඔන්න දැන හඳුනගෙන තියෙනවා කියන අදහසින් අර රංගනයේ දිගටම ඉදිරිපත් කරනවා. ඔන්න ඔතෙන්දි තමයි අර මේ සිනමා ලෝකෙයි හැබෑ ලෝකෙයි දෙක වෙනස හොයාගන්න බැරුව ඒ මොකද ඒ පරතරයේ බොඳ වෙලා යන අවස්ථාව තමයි ඔය තියෙන්නේ. නැත්නම් මෙච්චර කල් දැනන් ඉන්දියා මම මේ සිනමා ලෝකෙක ඉන්නේ හැබෑ ලෝකෙ නෙමෙයි කියන එක දැනගෙන ඉන්දියා. නමුත් අන්න දවසක මේ සිනමා ලෝකෙයි හැබෑ ලෝකෙයි අතර වෙනස අමතක වෙනවා. ඉතින් අර රංජට වුණා වගේ තමයි. ඉතින් ඒක තමයි වැඩේ. අන්න ඒ අවස්ථාව ගොඩක් වෙලාවට හේතු වෙනවා මම මේ වටපිටාවේ කට්ටිය මම භාවනා කරනවා කියලා ඉතින් ඉන්නවා. මේ විදිහේ ගුණ ධර්මයක් පුරනවා කියලා ඉතින් ඉන්නවා. මේ විදිහට සුදු ඇඳගෙන ඉන්න ඕනේ එහෙනම්. මේ විදිහට මේ කන කරගලවලා නිකන් මේ විදිහේ අලංකාරයක් නැතුව ඉන්න ඕනේ කියලා ඔන්න ඔය විදිහට මොකද්දෝ එකක් අමුතු ඇඳ ගැනීමක් දිගට පවත්වන්න උත්සාහ ගන්නවා. ඉතින් අන්නේ අවදි භාවයක් තමන් තුළ ඇති කරගන්න කෙනෙක්ට ඒ විදිහේ දෙයක් පෝෂණය කරන කෙනෙක්ට තේරෙනවා ටිකෙන් ටික මෙන්න මේවා යථා ස්වභාවය අල්ලන්න පුළුවන්. මේ විදිහට මේ මම මේ විදිහේ දෙයකට අහු වෙනවා කියන හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙන්න මේ කියන විදිහේ පුහුණුවක් තමයි තමුන් තුළ මේ නියම පදනම හදාගන්න හේතු වෙන්නේ. එහෙම නැත්නම් අන්න නැවත නැවත අතරමං වෙවි, නැවත නැවත අහුවෙවි තමයි මේ ගමන ගමන් කෙරෙන්නේ. ඒක නිසා මෙන්න මේ කී ස්වභාව වලට අවශ්‍ය මූලික පදනම වගේ තමයි මේ අපි තුල අපි දියුණු කරගන්න අවදි භාවය. එතෙන්දී වරදක් වෙන බව, වරදක් වුණ බව, වරදක් වෙන්න යන බව මෙන්න මේ විදිහට තේරෙනවා. ඒ තේරෙනකොට අන්න මොකද වැලකීමක් පිළිබඳ අදහසක් ඇති කරගන්න පුළුවන්. එයාට චොයිස් එකක් තියෙනවා, මේක කරනවාද නොකරනවාද කියලා චොයිස් එකක් තියෙනවා. ඒ අවදි භාවයේ නැති කෙනෙක්ට එහෙම චොයිස් එකක් නැහැ. එයා කරලා ඉවර වෙලා පසුතැවෙනවා. දැන් මිනිමරුවෙක්ගෙන් වගේ පොඩ්ඩක් කතා කරලා බැලුවොත් ටික කාලයක් ගියාට පස්සේ අන්න පසුතැවෙනවා. මම මේ විදිහට දෙදෙනෙක් ඝාතනය කරා, මේ අම්මෙකුයි දරුවෙකුයි මේ විදිහට පිහියෙන් ඇනලා තමයි ඝාතනය කරේ, මෙන්න මේ විදිහට තමයි ඝාතනය කරේ, මම මේක ගැන පසුතැවෙනවා පසුතැවෙනවා කියලා ප්‍රකාශ කරන දැමුත් දැන් පමා වැඩි, පසුතැවෙන්න පමා වැඩි, වැඩි වෙලා ඉවරයිනේ, හිරේ විලංගු වැටිලා ඉවරයි, මරණීය දඬනේ නියම් වෙලා ඉවරයි. එතකොට එහෙනම් මොකද්ද මේ කියන්නේ? අන්න මේ විදිහ අවදි භාවයක් අන්න තියෙනවා නම් මේ තැනැත්තට යම් කිසි විදිහක තීරණයක් චොයිස් එකක් මතුවෙලා එනවා. මේක මම කරනවාද නොකරනවාද කියන ඉඩකඩක් මතුවෙලා එනවා. ඒකත් මුලින් එකපාරට නිකන් පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සමහරලාට වැරදිලා ඉවර වෙලා තේරෙනවා. වරදින එනකොට තේරෙනවා. ඒත් වළක ගන්න බැරි වෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා අන්න දවසක මේ අවදි භාවය මේ කෙලෙස්වල තියෙන බලේ පොඩ්ඩක් ඉක්මෝලා යනකොට සමහරලාට කරට කර නෙක් ටු නෙක් ෆයිට් එකක් තමයි තියෙන්නේ. ඒත් ඔන්න දෙපැත්තට දෙක අදිනවා. මේ තැනත්ත යම් කිසි විදියක දෙබිඩ්ඩෙක් වගේ, අර ස්ප්ලිට් බ්‍රේන් වගේ දෙපැත්තට ඇදි ඇදි ගත කරනවා. නමුත් ඔන්න යම් කිසි වෙලාවක මේ අවදි භාවය අර කෙලෙස් ශක්තියින් පොඩ්ඩක් පරදෝගන උඩට ගියාද, ඔන්න මේ තැනත්තට අර විදියේ චොයිස් එකක් තීරණයක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඕක තමයි මූලිකම දේ මේ විදිහේ වැඩක් එක ගනුදෙනු කරන්න. අර විදිහට යම් කිසි විදිහක අවදි භාවයක් මේ තැනත්ත පුරුදු කරනවා. දැන් අවදි භාවයක් පුරුදු කරාම වෙන වැඩේ තමයි ගොඩ දෙනෙක් ඒක වැරදියට අරගන්නවා. ගොඩ දෙනෙක් ඒක මේ ලැබිච්ච ලාභය අනතුරක් කරගන්නවා. සැකසංකා සඳහා හේතු කරගන්නවා. මේ විදිහට අමෝරා ගන්නවා. මොකක්ද ඒ වෙන්නේ? අන්න මේ වගේ බොරුවක් මට කියවුණා. මේ විදිහේ දෙයකදී මට බොරුවක් කියන්න වෙනවා නේද? මේ විදිහේ අවස්ථාවක මම බොරුවක් කියනවා නේද මේකී කිය? ඔන්න ඔය විදිහට මෙයා අර දියුණු වෙන අවදි භාවය අමෝරා ගන්නවා. මේ බලන්නකෝ මම මේ බොරු කියනවානේ, මගේ ප්‍රතිපදාව හරියන්නේ නැහැ. බලන්නකෝ මම මේ බොරුවක් කිව්වනේ, මගේ මේ ප්‍රතිපදාව හරියන්නේ නැහැ. බලන්නකෝ මට මේ බොරුවක් කියන්න වෙනවනේ, මගේ මේ ප්‍රතිපදාව හරියන්නේ නැහැ කී කී. ඔය විදිහට අර දියුණු වෙන අවදි භාවය මෙයා ඒකේ ගුණේ දකින්න වෙනුවට අන්න මේක මට වැරදුනා පැටලුනා, මට මේක හරියන්නේ නැහැ, මට මේක කරන්න බෑ කියන අදහසින් තමයි අරගන්න උත්සාහ ගන්නෙ. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මෙච්චර කාලයක් ඕව අහුනේවත් නැහැ. දැන් අහුවෙනවා. අහුවෙනවා. අන්න වැලකීමේ මූලික ප්‍රභවය විභවය තමයි ඔය තියෙන්නේ. වැලකින්න කලින් අහුවෙන්න එපැයි. ඔන්න වැලකින්න අවශ්‍ය වෙන විභවය හැදීගෙන එනවා. එතකොට ඒක සැක සංකා ඇති කරගන්න ගන්න ඕනේ නැහැ. ඒක මේ තමුම්ට තමුම්ම දෙස් දෙන්න අරගන්න ඕනේ නැහැ. මේ වෙනුවට මේ කලින් අහු නොවිච්ච දේවල් මට අහුවෙනවා. තාමත් බොරු කියවෙනවා. කමක් නැහැ, මම අවදී ඒක ගැන. තාමත් වැරදි සිද්ධ වෙනවා, තාමත් වලකින්න බෑ, කමක් නෑ, මම අවදී ඒක ගැන. අන්නේ අවදි භාවය හොඳ දෙයක්. මෙච්චර කාලයක් මේ කරපු ප්‍රතිපදාවේ පුහුණුවේ ආනිසංශයක් විදිහට, ප්‍රයෝජනයක් විදිහට තමයි මේ අවදි භාවය ගැලපිලා එන්නේ. එහෙනම් ඒක අමෝරා ගන්න හොඳ නෑ. ඒක තමුන්ට අනතුරක් විදිහට තියාගන්න හොඳ නෑ. කලින්ට වැඩිය දේවල් මට අහුවෙනවා. ඕම නැවත නැවත යෙදෙමින් කරමින් කල්ගත කරන්න පුළුවන්. ඒක තමයි ක්‍රමේ. දැන් පහුගිය දවසකත් කෙනෙක් කතා කරලා අහනවා මේ විදිහට මේ මට මේ බොරු කියවෙනවා, මේ විදිහට මට දැන් බොරු කියන්න වෙනවා, එහෙම කියනකොට මට මේක මගේ මේ පුහුණුවට බාධාවක්නේ. අපරාධෙනි මං එහෙම කරන එක බාධාවක්නේ මට. හැබැයි මේ රැකීරක්ෂා එක්ක මේක නොකර බෑ වගේ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක ප්‍රකාශයක් කරනවා. එතකොට මේ තැන අතර මං කිව්ව පළවෙනි දේ තමයි ඔය පුහුණුවට මේක වටිනා දෙයක්, මේ විදිහ ඉක්මීමක් අවශ්‍යයි කියලා සීලය පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. ඒක ලොකු දෙයක්. තව කෙනෙක්ට සීලය පිළිබඳ අපේක්ෂාවක් ඇත්තෙත් නෑනේ. හරි, එතකොට ඒක පළවෙනි දේ. ඊළඟ දේ තමයි මේ දියුණු කරනා ලද අවදිභාවය විසින් තමුන්ටම් පෙන්නුම් කරලා දීලා තියෙනවා. ආ මම මේ බොරු කියවෙනවා මට, බොරු කියන්න වෙනවා මට. ඒ විදිහේ දැන හඳුනා ගැනීමක් ඇති කරගෙන තියෙනවා. ඒකත් ලොකු දෙයක්නේ. ওই දෙකම වාසියට තමයි පිහිටලා තියෙන්නේ. බොරු කියවෙනවා වෙන්න පුළුවන්, ඒකේ දෙයක් නැහැ. මෙච්චර කාලයක් මේ සංසාරේ පුරාවට බොරු කිය කිය පච කියලා කියලා ආපු එකේ ඕක මොකද්ද ඔය? ඒකේ ගාණක් නැහැ. මම කියන්නේ නැවත නැවත සීලය පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. ඊට පස්සේ මගේ අතින් මේ සීලය බිඳෙනවා කියලා අවදිභාවයක් තියෙනවා. එකම ඇති. ඒක තමයි අපේ මේ ප්‍රතිපදාව තව තව ඉදිරියට වඩා ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අර සීලය පිළිබඳ අපේක්ෂාවක් නැත්නම් ඔන්න කකුසියකට වෙලා ඔපරේෂන් එකක් කරනවා වගේ උත්සාහයක අපි යෙදිලා ඉන්නවා. හරියන්නේ නැහැ නේ. අර කරනා වැඩේට වටපිටාව ගැලපෙන්නේ නැහැ. ඒක තේරෙන්න ඕනේ. මම මේ කකුසියක ඉන්නේ, මේ වගේ තැනක ඔපරේෂන් කරන්න සුදුසු නැහැ කියන අදහසින් ටික ටික ඔන්න තමුන්ගේ සීලයක් පිළිබඳ අපේක්ෂාවක් අවශ්‍යයි. එහෙම නැතුව මේ ප්‍රතිපදාව දිගට පවත්නකොට තේරෙනවා අන්න පටන් ගන්නකොට පුළුවන්, කොහෙන් හරි පටන් ගන්න පුළුවන්, මොන තැනකින් හරි පටන් ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ටික ටික ඉනිමගේ උඩට නැග ගන්න බලන්න ඕනේ ඉතින්. එක හරි. දෙවැනි එක තමයි ආ කරගෙන යනකොට මගේ අතින් මෙහෙම මෙහෙම දේවල් බිඳෙනවා, මේ සිල්පද කැඩෙනවා කියන අදහස මෙතන ඇතු තුළ මතුවෙලා එනවා. ඒකත් හොඳ දෙයක්. ඒකත් හොඳ දෙයක්. අන්න දැනට බොරු කියවෙනවා කමක් නැහැ. තව තව ඔය සිහියක් අවදි භාවයක් දියුණු වෙනකොට අන්න මෙතන ඇතට පුළුවන් මේ කී වටපිටාවෙම බොරු නොකියන ස්වභාවයක් ටික ටික හදාගන්න. එහෙම නැත්තම් බොරුවට අහු නොවි ෂේප් වෙන ස්වභාවයක් ටික ටික හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය දැන් ප්‍රශ්න අහනවනේ. ප්‍රශ්න ඇහුවාම ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දුන්නොත්, කෙලින්ම උත්තර දෙන්න පුරුදු වුණාම දැන් අහු වෙන සබහාය වැඩි. ටක් ගාලා කියනවා මේ ආව් මම යනවා කියනවා, යන්න නැතුව යනවායි කියලා කියනවා. එතකොට අවුල්නේ. ඔය විදිහේ නැවත නැවත අහු වෙනවා, වැරදි සිද්ධ වෙනවා. නමුත් අන්න ටික ටික මේක පොඩ්ඩක් නිකන් අර වඳුරු තලනා ස්වභාවයක්, වටපිට තලනා ස්වභාවයක් ටික ටික ඒ විදිහේ දක්ෂ භාවයක් ඇති කරගෙන අර වලෙන් මගහැරලා යන්න පුළුවන්. ඒ වලට නොවැටි වලේ ගැට දිගේ හිමීට රූටලා යනවා. එහෙම තමයි ඉතින් ඔය ශක්තිය ඇති කරගන්න වෙන්නේ. නැත්තම් ඔය ආයතනවල වැඩ කරනකොට, මේ විදිහ මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට, මෙච්චර කාලයක් බොරුවෙන් රජ කරලා පුරුදු වෙලා, ඉතින් එකපාරට අමාරුයි. ඒක නිසා ටික 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 අන්න මොකද කළ යුත්තේ, මේ විදිහට මේ බොරුවක් නොකියා කොහොමද මම මේ හිමීට මෙතනින් ගැලවෙන්නේ කියන ශිල්පය ටිකෙන් ටික අවශ්‍ය විදිහට සුදුසු විදිහට සත්‍ය වචන කතා කරන්නේ කොහොමද කියන ශිල්පය එන්නේ විදිහට ටික ටික මතුවෙලා ආයුතුයි. ඒ විදිහේ ශක්තියක් දියුණු කරගත යුතුයි. වැඩි වැඩියෙන් අවදි භාවයක් එන්න එන්න මෙයාට තේරෙනවා මේ පාරෙන් ගියොත් මං ඔන්න බොරුවට අහු වෙනවා. මට වෙනස් පාරක් හදා ගන්න පුළුවන්. නැත්තම් ප්‍රශ්නෙම නැවත වාරයක් ඒ තැනැත්තගෙන් විමසන්න පුළුවන්. ප්‍රශ්නෙට වෙනස් විදිහක උත්තරයක් දෙන්න පුළුවන්. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික මේ ශක්තිය දියුණු කරගන්න පුළුවන්. මම මේ කියන්නේ මිනිස්සුන් රවට්ටන ශක්තියක් නෙමෙයි. ඒ වෙනුවට මේ විදිහට මේ බොරුවකුත් නොකිය තමුන්ගේ ජාමෙත් බේරගෙන යන්න වෙන අවස්ථා කොතෙකුත් මේ ලෝකෙ ඉදිරිපත් වෙනවා. මොකද තොරතුරු කියන එකේන එකත් එක එක්කෙනා ගන්න එක එක විදිහටනේ. එතකොට හැමෝටම තොරතුරු වැඩිය දෙන්නත් හොඳ නැහැ. තමුන්ගේ යාළුවෙක්, හිතමිත්‍රාදියෙක්, විශ්වාසවන්තයෙක් ඇරෙන්න සමහර කෙනෙක් අන්න මේ ලැබෙන තොරතුරම ආයුධයක් කරගන්න උත්සාහ ගන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවක තොරතුරු ලබාදීම ඒක හානියකට තමයි පිහිටන්නේ. ඒක නිසා ඒ අවශ්‍ය තොරතුරු ප්‍රමාණය විතරක් දීලා වැඩිපුර තොරතුරු නොදී ඉන්න සිද්ධ වෙන්න පුළුවන් මේ ලෝකෙ එක ගනුදෙනු කරනකොට. ඒක වංකභාවයකින් කරන දෙයක් නෙමෙයි. හැමතැනම ගිහිල්ලා තමුන්ගේ දේවල් පත්තරේ දාන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ වෙනුවට යම් කිසි විදියක අවශ්‍ය කෙනාට අවශ්‍ය තොරතුරු ටික ලබා දෙනවා. ඒක අවදිව ලබා දෙනවා. අවදිව ලබා දෙනකොට අන ටික ටික බොරුවටත් අහු නොවි මේ වගේ අවස්ථාවකදී මම බේරිලා යන්නේ කොහොමද? අර විදිහේ වරදක් නොකරගෙන බේරිලා යන්නේ කොහොමද? ඒ ශිල්පේ ටිකෙන් ටික දියුණු කරගන්න බැරි නෑ. බැරි නෑ. ඒක ඉතින් අර විදිහට අවදි භාවයක් තුලින් මතුවෙලා එන දෙයක්. කෙසේ නමුත් ඔන්න ඔය විදිහට ටිකෙන් ටික මේ අවදි භාවය දියුණු වීම තමයි මේ අකුසල් මුල් කුසල් මුල් බවට පරිවර්තනය කරගන්න අවශ්‍ය වෙන දේ. මුකුත් අලුතෙන් කරන්න දෙයක් නෑ. අරකින් වැළකීමම තමයි තියෙන්නේ. වැළකීමම තමයි අවශ්‍ය වෙන්නේ. වැළකීම මාත්‍රයෙන්ම වැඩේ ගොඩ. ඉතින් එන්නේ විදිහේ අදහසක් තමයි මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය ඔය කෙලෙස් ගැන කතා කරනකොට ආසව අනුසය කියන වචන දෙකේ දෙනවා. අනුසය කියන්නේ සාමාන්‍ය නිදිගත් අවස්ථාව. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ වෙලාවේ සමහර විට මේ පිරිසගේ එක එක්කෙනා තමුන් ගැන කල්පනා කරලා බැලුවොත් රාගය ඇවිස්සීලා නැති වෙන්න පුළුවන් මේ හිතේ. දැන් මේ වෙලාවේ ඇවිස්සිච්ච රාගයක් නැහැ මේ හිතේ. හරි. හැබැයි රාගයට තියෙන විභවය තාම හිත තුල තියෙනවනේ. පසු වෙලාවක ඒ අවශ්‍ය දසුණක් මොනවා හරි දෙයක් ගැටුණාම ඔන්න රාගය ඇවිස්සීලා එනවා. එතකොට අන්න නිදිගත් අවස්ථාවක් තියෙනවා මේ කෙලෙස් වල. ඊට පස්සේ නිදිගත් අවස්ථාව වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. වැදගත් කියන්නේ ඒ කියන්නේ ඇවිස්සීලා. ඇවිස්සීලා. ඔන්න මතු පිටට මතු වෙලා ඇවිල්ලා. ඒක සාමාන්‍ය ආශ්‍රව කියන වචනෙම සඳහන් කරනවා. එහෙම නැත්නම් පරිඋත්තාන නැගිහිටි. නැගිහිටි කියන අර්ථෙන් උත් සඳහන් කරනවා. අර විදිහට වැදගත් අවස්ථාවක් ඔන්න දැන් හිත තුල අර විදිහට රාගය ඇවිස්සීලා. ඒක පැහැදිලි. ඊට පස්සේ ඒක අන්න වීතික්කම් මට්ටමට මේක මේ ශික්ෂාපදයක් කඩාගෙන යන මට්ටමට ඔන්න නැගගෙන ඇවිලිලා යන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහේ කෙලෙස් වල මට්ටම් ගැන කතා කරද්දී අන්න අර අනුසය මට්ටම කියන්නේ නිදිගත් අවස්ථාව. එතකොට මේ කාපට් එක යට දුවිලි වගේ. මෙහෙම දුවිලි තියෙනවා. එතකොට මේ දුවිල්ල බැලුව බැලමට පේන්නේ නැහැ. නමුත් බඩු තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා මේ උඩුකුරුව සැට හොවන මේ කුඩා දරුවෙක් ලදරුවෙක් මේ තැනැත්ත තුළ මේ විදිහට මේ කෙලෙස් ඇවිස්සීලා නැහැ. නමුත් අනුසය මට්ටමින් පිහිටලා තියෙනවා. මේ විභවය මේ තැනැත්ත තුළ තියෙනවා. ඔන්න ලොකු වෙනකොට හරි ඉන්ද්‍රිය හරියට වැඩ කරන්න පටන් ගන්නකොට ඒ හැඟීම් පහළ වෙනකොට ඔන්න ටික ටික මේවා මතු පිටට එන ගානට ඊට පස්සේ අර විදියට වැට කඩාගෙන යන ගානට ඔන්න නැග ගන්නවා වැඩ ගන්නවා. ඒ විදියේ හැකියාවක් අර තැන ඇතුළ තියෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙක් හිතුවොත් දැන් අනුසය මට්ටම ගැන මුකුත් කරන්න පුළුවන්ද? එහෙම විශේෂ කරන්න දෙයක් නැහැනේ අනුසය මට්ටමේදී. මේ නිදිගත් ස්වභාවයකින් කෙලස් තියෙනවා. මොකද ඔය නිින්දෙන් හොයාගෙන යන්න තැනක් තියෙනවද? නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ඒ වෙලාවෙදි කරන්න දෙයක් නැහැ. එතකොට මොකද්ද කරන්න පුළුවන් අවස්ථාව? අන්න අර විදියට නැගී හිටි අවස්ථාව. අර විදියට වැදගත් අවස්ථාවේදී තමයි අපිට යම් දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. එතකොට මේ තැනැත්තා අපි හිතමු අර නිදිගත් අවස්ථාවේදීත් සිහිය පුරුදු කරනවා. කෙලස් ඇවිසිලා නැහැ. මේ වෙලාවෙදිත් සිහිය පුරුදු කරගෙන යනවා. ඒ පුරුදු කරන සිහියට අන්න ඇවිස්සුන වෙලාවේදී ඇවිස්සුණු බව අහු වෙනවා. හරි. ඒ අහුණු වෙලාවේදී අන්න පෝෂණය නොකිරීමක් අවශ්‍යයි. පෝෂණය කරොත් මොකද වෙන්නේ? අන්න තව ටිකක් පෝෂණය වෙලා යා නිදි ගන්නවා. ආපහු කොයි වෙලාවකදී හැරි ඇවිස්සෙනවා. ආපහු පෝෂණය වෙනවා. අර විදියට තාන මට්ටමින් නැගී හිටිය මට්ටමින් පෝෂණය වෙනවා. ඊට පස්සේ අර විදියට වීතික්කම් මට්ටමින් පෝෂණය වෙනවා. ශික්ෂාපදයක් කඩාගෙන ගියා. අපි හිතමු ඔය තුන්වෙනි ශික්ෂාපදේ වගේ දෙයක්. අපි හිතමු අයථා සම්බන්ධයක් ඇති කරගන්නවා. එකපාරක් බුදිය ගත්තොත් හරි ආයෝග නවතින්නේ නැහැ නේ. නවතින්නේ නැහැ. ඔබ 10,000 වරක් කරලා තමයි නවත්තන්නේ. ඒජුවරුත් නැහැ. සමහර විට අර ගෑනු මනුස්සයාගේ ඔ මිනිහගෙන් ගුටි කාපු දවසර වගේ නවතින්න පුළුවන්. එතකොට කොතෙකුත් වාර කරලා අන්න මොකද උනේ? වීතික්කම් මට්ටමේදී පෝෂණය වුණා. ඊට පස්සේ පරිඋත්ทาน මට්ටමේදී අර විදියට කඩාගෙන බිඳගෙන ගියා. ශික්ෂාපදයක් කඩාගෙන ගියා. අන්න එකපාරක් යෙදුනට පස්සේ අන්න නැවත නැවත 10,000 වරක් යෙදෙනවා, පෝෂණය කරනවා. අන්න එතකොට නැවත නැවත පෝෂණය වෙනවා. වීතික්කම් මට්ටම් පෝෂණය වෙනවා. පරිඋත්ทาน මට්ටම් පෝෂණය වෙනවා. අර විදියට අනුසය මට්ටමට නැවත පෝෂණය වෙලා නිදි ගන්නවා. නිදිගත්ත වෙලාවේදී අදාළ නැහැ. නමුත් අන්න පෝෂණය වෙච්ච ස්වභාවයක්, නිදිගත්ත ස්වභාවයක් අපි තුල තියෙනවා. එතකොට එහෙනම් මෙයාව දුර්වල කරනවා නම් මේ අනුසය මට්ටමේදී දුර්වල කරන්න බෑ. හැම වෙලේම අර අවදි වුණ වෙලාවේදී, පරිඋත්ทาน නැගී හිටිය වෙලාවේදී අර විදියට වැදගත්තා මේ ඉඩකඩට වැදගත්තා. එයා ඒ ඉඩකඩේ අවදි වුණා. එහෙම නැත්නම් මේ ගෙට ගෙවැදගත්තා. ඔන්න විදිහ අදහසකින් කිව්ව හැකි අපිට. එතකොට මෙන්න මේ ගෙවැදගත් අවස්ථාවේදී, මේ නැගී හිටිය අවස්ථාවේදී තමයි අපිට මෙයාව දුර්වල කරනවා නම් දුර්වල කරන්න පුළුවන්. කොහොමද දුර්වල කරන්න පුළුවන්? අන්න අවදිව ඉන්නවා. මේ මගේ රාගය නැගිටලා තියෙනවා, වැදගෙන තියෙනවා කියන අවදි භාවය ඇති කරගන්නවා. ඒ අවදි භාවය තුළින්ම අර කලින් තරම් මේක පෝෂණය වෙන්නේ නැහැ. කලින් තරම් මේක පෝෂණය වෙන්නේ නැහැ. අන්න ඒ හැකියාව තමයි අපි මේ කතා කරන්නේ. ඒ හැකියාව තමයි අපි මේ දියුණු කරන්නේ. අර විදියට අපි සිහියත් අසිහියත් අතර හුවමාරුවක් කරනවා කියනවටත් වැඩිය සාමාන්‍යයෙන් භාවනාවක් නොකරන කෙනෙක් ඉන්නේ අසිහියේ විවිධ මට්ටම්වල. ගැඹුරු අසිහියක. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ අසිහියක. ලාවට හරි අසිහියක. ඔය වගේ විවිධ මට්ටම්වල තමයි ඉන්නේ. ඒතර ඒ වගේ අසිහියේ විවිධ මට්ටම්වල ඉඳගෙන අපි හිතනවා නම් අපිට පුළුවන් මේ කෙලෙස් පෝෂණය නොකර ඉන්න කියලා. ඒක එච්චර සාර්ථක නෑ. ඒ වෙනුවට නොදැනීම පෝෂණය කරනවා. සාමාන්‍ය ඔය භාවනාවක් ගැන අදහසක් නැති කෙනෙක් ඒ තමුන්ගේ අපි හිතමු රැකී රක්ෂාවලයේදීලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒත් ඇතුළතින් රාගය පෝෂණය කර කර තමයි ඉන්නේ. එතන මොකද වෙන්නේ? අන්න ඇවිස්ස ඇවිස්ස ආ පෝෂණය වෙනවා. නැවත නැවත නිදි ගන්නවා. ආපහු ඇවිස්සෙනවා, පෝෂණය වෙනවා. එතකොට මෙයාගේ බල නැසනවා නම් මෙයාව අල්ලන්න ඕනේ අර ඇවිස්සෙන වෙලාවෙදි. නිදිගත්ත වෙලාවෙදි මෙයාව අල්ලන්න බෑ. හරියට නිකන් අර සීරියල් කිලර් කෙනෙක්. මේ විදියට මිනි මරුවෙක්. මේ තැනැත්තා මොකද කරන්නේ? මේ අල්ලන්න බෑ කවුද කියලා හොයන්න බෑ. අත්වැසුම් පළඳිනවා, ඇඟිලි සලකුණු හිටින්නේ නෑ, ආයුධයක් හොයාගන්න බෑ. ඔය විදිහේ තැනැත්තෙක්, මේ විදිහේ සීරියල් කිලර් කෙනෙක් ඉන්නවා නම් මේ තැනැත්තව අල්ලගන්න ක්‍රමවේදෙ මොකද්ද? අන්න මේ වැඩේ යෙදිලා ඉන්න වෙලාවේදී අල්ලන්න වෙනවා. මේක මේ කරන වෙලාවේදී අල්ලන්න වෙනවා. මේ විදිහේ වැඩක යෙදිලා ඉන්නවා. අන්න මේ මිනිහ මනුස්සයෙක් ඝාතනය කරනවා. අන්න ඒ වෙලාවේදී ඇල්ලුවොත් හරි. ඒ වෙලාවේදී ඇල්ලුවොත් හරි. අන්න ඒ විදිහේ දෙයක් තමයි මෙතනක් තියෙන්නේ. ඔය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා සමහර ලෙඩ. ඒවැදී අන්න මේ ලෙඩේ ඒ ඇටෑක් එකක් වෙලාවේ ගත්ත යූරින් සාම්පල් එකකින් විතරයි මේ ලෙඩේ අල්ලන්න පුළුවන්. අනිත් වෙලාවට මනුස්සයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අර ඇටෑක් එක වෙලාවේදී යූරින් සාම්පල් එකක් ගත්තොත් අන්න ඒ වෙලාවේදී මේ ලෙඩේ තියෙන බව දැන හඳුනා ගන්න පුළුවනි. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. මේ පිහියෙන් අනින වෙලාවේ අල්ලන්න ඕනේ. මේ ඝාතනයේ සිද්ධ කරන වෙලාවේ අල්ලන්න ඕනේ. උනාට පස්සේ මෑන් මිසින්. අපෝ ඇඟිලි සලකුණු නෑ, ආයුධය හොයාගන්න නෑ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. එතකොට මේ අවදි භාවය තුළින් මොකක්ද අපි සිද්ධ කරන්නේ නැවත මේ නැගී හිටිය අවස්ථාවේදී මේක වැලකීමක් අර විදිහට පරිඋත්ථාන අවස්ථාවට යන්න නොදී වළක්වා ගැනීමක් ඔන්න විදිහට අර අකුසල් මුල් අකුසල් කියනේ මට්ටම් එක ගනුදෙනු කරන ශිල්පය ටික ටික දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ දියුණු කර ගැනීම තමයි අපි මේ සිද්ධ කරන්නේ. ඉතින් ඔක පිළිබඳ කියනකොට හරි මොකද්ද? නිකන් ජේසුස් වහන්සේ කියපු උපමා කතාවක් තියෙනවා. ඒ උපමා කතාව මේ කරන පුහුණුවකට විදිහට අර්ථ දක්වන අදහසක් ඉදිරිපත් වෙන. එතන කියන්නේ මේ කාන්තාවෝ 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා අන්න අවදි නෑ. අසිහියෙන් ඉන පිරිසක් කියලා කියමුකෝ. හරිද? ඒගොල්ලන්ට යම් කිසි විදියක අවශ්‍ය තෙල් නැහැ තමුගේ ඒ පහන් දලන්. සිහියක් නැහැ. අවදිව කල් ගෙවන්න පුළුවන් සිහියක් නැහැ. එන පහන් දල්නවා කියන්නේ මේ අවදි භාවය. එතකොට අර විදිහේ අසීයේ ගැලුණු අසීයේ යෙදුණු මේ තැනැත්තිට නැත්තම් මේ තැනැන්තියන්ට අර විදිහට පහනක් දල්ලන තරම් තෙල් නැහැ. වර්තමානයේ අවදිව ඉන්න තරම් සිහියක් නැහැ. එතකොට මේ පහනක් දල්ලන්න හැකියාවක් නැති නිසා මේගොල්ලොන්ට මෙන්න මේ මනාලයාව මග ඇරෙනවා. කවුද මේ මගහැරෙන මනාලයා? මෙන්න මේ වර්තමාන මොහොත කියන මනාලයාව තමයි මගහැරෙන්නේ. අන්න ඒ මගහැරීම නිසාම මොකද වෙන්නේ? අර විදියට ඒ උත්සවය එහෙම නැත්නම් ඒ සම්භාෂණය මේගොල්ලොන්ට ලං කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මංගල්‍ය කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද්ද මේ මංගල්‍ය? මේ නිවන නැමැති මංගල්‍ය කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ උපමා කතාවකිනුත් කියනවා මේ තෙල් මදි පහනපත් වෙන්නේ නැහැ. හරි මේ දැල්ව ගන්න බෑ. පත් වෙලා නැහැ. පත් වෙලා තියෙන්නේ නැහැ. දියුන් නැති නිසාම ඔන්න වැඩි වැඩියෙන් මග හැරෙනවා. මග හැරෙන්න මොකද වෙන්නේ? අර පොතුහර ගහක් වගේ තමයි ඉතින්. සච්චසාරං පොත්තේම හරේ තියෙන ගහ වගේ තමුම්ම තමුන්ට විපතක් කරගන්න. දෙන්නේ විදිහේ දෙයක් අනතුරක් අපි ඉදිරියේ තියෙනවා. අන්නේ අනතුර නිසා බය වෙලා බෙහෙසිලා හරියන්නේ නැහැ. දිනහගෙන හරියන්නේ නැහැ. එහෙම බේරෙන්න බෑ. හරි කෙනෙක් හිතනවා නිකන් මේක මේ මැරිලා ගියා නම් හරිනේ. මැරිලවත් යන්නේ නැහැනේ කියලා එහෙම හිතන කට්ටියක් ඉන්නවා. මැරිලවත් යන්නේ නැහැ කියලා හිතුණාට අපි තෝ මැරිලා ගියා කියලා. ඔය යථාර්ථෙම තමයි. ඕකෙන් එහාට යන්න බෑ එතකොට. එහම මැරිලා නිවන් යන්නේ නැහැ අර පෝස්ටරවල මරණ දැනීම් වල ගහනවා වගේ. එහෙම නිවන් යන්නේ නැහැ. එවනට ඔය ඉන්න මොඩකම එහෙම තමයි. ඒතර ඒ විදිහේ මොඩකමට සරිලන කොහේ හරි ගිහිල්ලා උපත්ති ලැබනවා. නැවතෝ කාපව් මුල ඉඳලා පටන් ගන්නවා. ඒතර අර බටහිර දාර්ශනිකෙක් සඳහන් කරනවා මේ නිකන් ඔය රීබර්ත් කියලා කියන්නේ මේ නැවත ඉපදීමක් ගැන කතා කරන මේ බුද්ධ ආගමේ කතා කරන මේ නැවත ඉපදීම ඕගොල්ලෝ හිතන જાති ඔය ෆන් ඉපදීමක් නන් නෙමෙයි. පාස් ලයිෆ් එකේ මම ක්ලියෝපැට්‍රා මේ පාර මේ විදියට ඉපදිලා ඉන්දියට කියලා එහෙම එකක් නන් නෙමෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් අපි දෙන්න අතීත කාලෙක මේ විදියට එකටම ඉන්නේ නැති. හරි. ඒ දවස්වලත් වැඩිය මුණ දකින්න හම්බෙන්නේ නැතුව ඇති. එල ඒ විදිය ෆන් ගමනක් නෙමෙයි මේ නැවත ඉපදීම කියලා කියන්නේ. ඒ වෙනුවට මේ දාර්ශනිකයා මේකට දෙන උපමාව මොකද? එයා කියනවා මේ ඉස්කෝලේ 5 පන්ති ඉඳලා 10 පන්ති 11 පන්ති වෙනකන් හැම ඉස්කෝලේ ගියපු කාලේ මතක් කරගත්තොත් අන්න හැමදාම 5 පන්ති ඉඳලා 11 පන්ති වෙනකන් ඉස්කෝලේ යනවා. ආපහු 5 පන්තියට වැටෙනවා. ආපහු එකොළ පන්ති වෙනකන් ඉස්කෝලේ යනවා. යාන්තම් ඕලෙ විභාගේ පාස් වුණත් ගිහිල්ලා ආපහු පහට වැටෙනවා. ඔන්න ඔය විදිහේ අදහසක් තමයි මෙන්න මේ කියන නැවත ඉපදීම. එහෙම නැතුව නිකන් අර විදිහේ නිකන් මහලොකු නිකන් පළවෙ ගිය පාර නම් අපි මෙහෙම ඉන්නේ නැති, අපි එකටම ඉන්නේ නැති, එහෙම නැත්නම් පාස් ලයිෆ් එකක මම ක්ලියෝපැට්‍රා වෙන්නේ නැති, ඒ වගේ මෝඩ චූන් එකක් නෙමෙයි කියලා මෙතනත්තා සඳහන් කරනවා. එතකොට ඔය අතාර්ථය එහෙම නිකන් ආහවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මැරිලාවත් බේරෙන්න බෑ කියලා කිව්වොත් වඩාත් සුදුසුයි. මැරිලාවත් බේරෙන්න බෑ. ඒ වෙනුවට මේ යථාර්ථය මේ දැන් උත්සාහයෙන් බොහොම වෙහෙසෙන් ටිකෙන් ටික වෙනස් කළ යුතු දෙයක්. හරිම විද්‍යානුකූලයි. එහෙම නැත්තම් එක පාට නිකන් මැජික් එකක් වගේ වෙනස් කරන්න බෑ. ඒ වෙනුවට ක්‍රමානුකූලව ටිකෙන් ටික භාවනාවක් ප්‍රතිපදාවක් කර විදියට අවදි භාවයක් වර්ධනය කර ගැනීම තුළින් තමයි මෙන්න මේ තියෙන කටුක යථාර්ථය මේ විදියට මේ මල් පිපුණු උණ ගහක් වගේ තියෙන මේ යථාර්ථය වෙනස් කරගන්න පුළුවන් මේ. එහෙම නැත්නම් නැවත නැවත මේ විදිහේ විපත් සිද්ධ වෙන්න හේතු වෙනවා. නැවත නැවත මේ විදිහේ කර්ම ආකර්ෂණ ඇති වෙනවා. කියනවා නිකන් මේ විදියට මේ ආවව දෙයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ විදිහ අනතුරක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ප්‍රාර්ථනා වමනින් වැඩ වෙන්නේ නැහෙනේ. ඒකනේ තියෙන අවුල. එතකොට යම් කෙසේ කර්ම ආකර්ෂණයක් තියෙනවා නම් ඒ විදිහේ අනතුරම නැවත නැවත ඒ තැනැත්තව හොයාගෙන එනවා. දැන් එම නැතෝ දත් බඩට යනවා. නැවත නැවත අනතුරු සිද්ධ වෙනවා. ඔය විදිහට ඒ විදිහේම අනතුරු නැවත නැවත තමුන් කරා එළඹෙනවා. මොකද හේතුව? අන්න අර කී තමුන්ගේම විපත තමුන් හදාගත්ත මල් පිපුණු උණ ගහක් වගේ පීඩීමක් අපි ළඟ තියෙනවා. ඒතකොට ඒක සඳහා අන්න ඒක වෙනස් කරනවා නම් යම් කිසි විදියක අමාරුයි. උත්සාහයෙන් කළ යුතුයි. නමුත් ටිකෙන් ටික ක්‍රියාවත් කිරීම තමයි එකම විසඳුම. ඒ ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. දීනහගෙන ඕකෙන් බේරෙන්න බෑ. මැරිලවත් බේරෙන්න බෑ. ඒක තමයි වැඩි. ඉතින් ඒක නිසා අන්න ක්‍රමානුකූලව අපි මේ විදිහේ ප්‍රතිපදාවක යෙදිය යුතුයි. එහෙම ප්‍රතිපදාවක යෙදෙනකොට සාමාන්‍යයෙන් අපිට මේ විදිහේ ප්‍රතිපදාවක යෙදිලා ඉන්න පිරිසකට යම් කිසි විදියක දැනෙන දේ තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබීමට. එහෙම නැත්නම් අපි හිතමුකෝ මේ දුදුන් දැක දැන ගන්න ඒ විදිහේ හැකියාවක් අපිට ලැබෙන්නෙම මේක මේ ආත්මේ නම් පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේ ආත්මේ කරන පැවිද්දක් නෙමෙයි මේක. මේ ආත්මේ කරන භාවනාවක් නෙමෙයි මේක. මේ ආත්මේ කරගත්ත සත්පුරුෂ ආශ්‍රයක් නෙමෙයි මේක. එහෙම කලින් හේතු කාරණා යෙදිලා තියුනේ නැත්තම් මේ බුදුන් නඳුනන්න ශක්තියක් අපිට මතුවෙන එකක් නැහැ. එහෙම එකක් මතුවෙන එකක් නැහැ. ඒ වගේම නිවැරදි ගුරුවරයෙක් නිවැරදි කියලා හඳුන ගන්න හැකියාවක් අපිට මතුවෙන එකක් නැහැ. ඒක හොඳටම විශ්වාසයි. මොකද හේතුව අන්න කලින් යෙදිලා තියෙනවා. කලින් යෙදිලා තියෙන හින්දා තමයි බුද්ධ කියන වචනේ එහෙම නැත්නම් මේ බුදුන් කියන වචනේ අපිට ගෝචර වුණේ. හරි, කලින් යෙදිලා තියෙන හින්දා තමයි වැරදි ගුරුවරු දහසක් ඉඳද්දී හරි ගුරුවරයෙක් ගැන ශ්‍රද්ධාවක් පිහිටෝ ගන්න, විශ්වාසයක් පිහිටෝ ගන්න හැකියාවක් ලැබුණේ. ඒක බොහොම ස්ථීරව කිව්ව හැකි. එහෙම නැතුව මේක නිකන් අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එතකොට එක්තරා විදියක දැනටත් සෑහෙන දෙයක් කරලා තියෙනවා. දැනටත් අතීත හේතු විදිහට සෑහෙන කරුණු ගණනාවක් ගැළපිලා තියෙනවා. ඒ එහෙම ගැළපිලා තිබිද්දිත් මේක කරන්න බෑ කියලා චෝදනා නගනවා නම් ඉතින් කාට කියන්දෝ ඒ දුක තමයි. තේරුම් ගත යුත්තේ තමයි දැන් අද කාලෙත් කොතෙකුත් මිනිස්සු මේ බුදුවරයෙක් නොදැක්ක මිනිස්සු ඉන්නවා. දැක්කා කියන අදහස මේ බාහිර රූපයක් දැක්කා කියන අදහසින් නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට මේ දහම කනේ ගැටිලත් මේක ගෝචර නොවෙන මේකට සද්ධාවක් ප්‍රේමයක් ඇති නොවන බොහෝ පිරිසක් ඉන්නවා. මේ සතිමත් භාවනාවක් කියලා මේ විදිහේ දෙයක් පුරුදුත් කළා සමහර විට. පුරුදුත් කළා, හැබැයි මේකේ කිසි වැඩක් නැති භාවනාවක් මේක. මෙලෝ රහක් නැති භාවනාවක් මේක. ඕවා කොල හරියන්නේ නැහැ කියලා අතර දාලා ගියපු පිරිස් කොතිකුත් ඉන්නවා. ඒගොල්ලොන්ගේ දෙවනි වර දකින්න ලැබෙන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. එතකොට එහෙම පිරිසකුත් ඉඳද්දී මේකට අපේ හිත නැමුනේ. ඒ කියන්නේ කලින් පුරුදු කරන ලද සිහියක් තිවිලා තියෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා, මම දවස් 3ක් මාව ටෝචරින් මට වද දුන්නා වගේ මම භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ පිරිසක්කට එකතු වෙලා ඒ කට්ටියම කියනවා මේ අට්ටික සංඥාව කරන්න ඕනේ, අට්ටික සංඥාව කරන්න ඕනේ. අට්ටික සංඥාව තමයි දෙන්නේ හාම් නිකන් ටෝච කරා වගේ මේ පිරිස ඉදිරියේ මාව නැවත නැවත ප්‍රශ්න කර කර, ඇයි ඔයා මේක කරන්නේ නැත්තේ, ඇයි ඔයාට මේක බැරි. ඉතින් මේ දවස් තුනේම මම හේතු කාරණා විදියට ඉදිරිපත් කරේ, මට මේකට හිත් දෙන්නේ නැහැ, මට මේක වෙහෙසක් විදියට දැනෙනවා, මට මේ මේ දැන්ටත් නාන්නේ කරන්නේ නැතු ඉන්න මනුස්සයා මට ඉතුරු ටිකත් මේ එපා වෙන්න ඉඩ තියෙනවා මේ වැඩේ නිසා කිය කිය මේ දවස් 3ක් පුරාවට මේ දීපු කමටහන මෙයාට හිතට ගෝචර නැහැ කියන ප්‍රකාශය මේ තැනත් අගලා තියෙනවා. මේ විදිය ලොකු ප්‍රෙෂර් එකකුත් එක්ක නැවත නැවත ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට මේ මොකද ස්වාමීන් වහන්සේ මෙහෙම උනේ, මේ විදිහේ මෙහෙම ලොකු පීඩනයක් ආවා, නමුත් මට මේක බාර ගන්න හිතුනේ නැහැ, මේ කමටහන මට හිතට ඇල්ලුවේ නැහැ. කිකි නැවත නැවත කියනවා. ඉතින් මං කිව්වේ, ඉතින් කලින් සිහිය පුරුදු කරලා ඇති. ඒ සිහිය පුරුදු කරාට පස්සේ ඔය මොක ගෙනහලා තිබ්බත් ඕක වාතයක් වදයක් බව තේරෙනවා. තේරෙනවා. ඒක බොහොම පැහැදිලි. ඔය මෙනෙහි කරන කට්ටිය ඉන්නේ. වම දකුණ වම වම දකුණ වම කිකි ඔන මෙනෙහි කරගෙන යනවා. එතන ඔසවනවා ගෙනියනවා තබනවා. ඔසවනවා ගෙනියනවා තබනවා කියන එක මෙනෙහි කරනවා. එහෙම නැත්නම් 6ට කඩනවා 18ට කඩනවා විකාර කරනවා. ඉතින් ඔය මෙනෙහි කිරීමක් මුලදී නරක නෑ. ආධුනික අපි සාමාන්‍ය කියනවා කමක් නෑ මෙනෙහි කරන්න, මේ මනාපයක් තියෙනවා නම් කරන්න කියලා. ඒගොල්ලෝ කියන්නත් නැතුව කොහෙන්ද හොයාගෙන ඇවිල්ලා කරනවානේ සමහර කොට දෙනේ. හැබැයි මේ භාවනාව යම් කිසි විදියක අතීතයේ පුරුදු කරන ලද සිහියක් කියලා අපි කියමුකෝ. කලින් සිහිය පුරුදු කරලා තියෙන කෙනෙක්ට තේරෙනවා මේ මෙනෙහි කිරීමත් මහ වාතයක්. ඒක නුදුරේදීම තේරෙනවා. මේක යකෝ මේ කිසි සියල් නැ නිවිසන සිල්ලන්නේ නැහනේ, මේ මල විලාපයක් තියෙනවා, මේ ඇතුලේ මාළුකාරයෙක් වගේ එකෙක් කෑ ගහනවා. වම දකුණ වම දකුණ වම කෑ ගහනවා. මොගේ නියන තබනවා කිකි කෑ ගහනවා. මේක නිකන් මේ මාළු කඩේකට ගියා මාළු ලෑල්ලා ළඟ හිටන් ඉන්නවා වගේ නේ කියලා වාතයක් කියලා තේරෙන්න වැඩි කල් යන්නේ නැහැ. අන්න මොකද වෙලා තියෙන්නේ? ඕ කල්ලිං සීය පුරුදු කරලා තියෙනවා. ඔය පළවෙනි පාර නෙමෙයි කියලා නිකන් ස්ථිරව කිව්ව හැකියි. අන්න මොකද වෙන්නේ? තේරෙනවා ටක් ගාලා මේකත් මහ වාතයක්. මේක ප්‍රයෝජනෙට ගත්ත බව හැබෑව නුදුරේදීම අතහරින්න ඕනේ. නුදුරේදීම අතහරින්න ඕනේ. තව කෙනෙක්ට තව කාලයක් පුරුදු කරගෙන යනකොට තේරෙනවා මේ හුස්මට හිත ගන්න එකත් මහ වාතයක්. හුස්ම බැලුවක් තියෙන බව හැබෑව, පතුල බැලුවක් තියෙන බව හැබෑව. ඒකත් වෙහෙසයි. අන්න මොකද වෙන්නේ? මෙන්න මේ පුරුදු කරනාලද සිහියකට නුදුරේදීම තේරෙනවා මේ කොයි දේ අල්ලගත්තත් වාතයක්. කොයි දේ වුණත් මේ විදියට වෙහෙසක් විදියට තමයි අපි දරාගන්නේ කියන එක අනේ ටිකෙන් ටික වැටහෙන්න පටන් ගන්නවා. ඒ හිත අනේ ඉබේම විවේක වෙනවා. මේ හුස්මත් අතාරිනවා. මේ මෙනෙහි කිරීමත් අතහරිනවා. ඒ විදිහේ ස්වභාවයකට, ඒ විදිහේ පරිවර්තනයකට මේ හිත සූදානම්. මොකද උනේ? අන්න මේක මේ පළවෙනි පාර කරන භාවනාවට නම් වෙන්න බෑ. පළවෙනි පාර කරනවා වෙන්න බෑ. ඒ වෙනුවට කලින් පුරුදු කරලා තියෙනවා. පළවෙනි පාර මේ බුදුන් දකිනවා වෙන්න බෑ. කලින් බුදුන් දැකලා තියෙනවා. එහෙම නැත්තම් අපිට මේ විදිහේ දෙයකට යමු වෙන ඉඩ කඩක් ලැබෙන්නේ නෑ. ඒක බොහොම ස්ථිරයි. බුද්ධ කියන වචනේට, ඒ බුද්ධ කියන ස්වභාවයට අපේ හිත නැවෙන්නේ නැහැ. අර විදිහට නියම ගුරුවරයෙක් ගැන සද්ධාාවක් පිහිටව ගන්න අපිට හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකේ කරි විකාරකාරයෙක් කොහේ හරි ඉන්න විකාරකාරයෙක් හොයාගෙන ගිහිල්ලා ඔන්න මුකාක් හරි අර බලි පූජාවක් වගේ එකක් පටන් ගනී. ඕක තමයි තියෙන වැඩේ. ඔය යන්නේ මිනිස්සු ඕන තරම්. යන්නේ මිනිස්සු ඕන තරම්. අර පෞගේ දවසල කවුදෝ එක්කෙනෙකුත් පහලලා ඉන්දියා නුදුරේදීම හිරේ. ඉතින් ඔය වගේ විකාරකාරයෙක් ඔතෙකුත් ඉන්නවනේ. මේ ලක්ෂුරියස් අපාර්ට්මන්ට් බිල්ඩින් වල ඉඳගෙන කල්පනා කරනවා ජප මන්ත්‍ර ගැන. ඉතින් ඒ වගේ විකාරකාරයෝ කොතෙකුත් ඉන්නවා. ඒ විකාරකාරයන් අතරේ අපිට ඒ වගේ එකකට හිත බැඳුනේ නෑ කියන්නේ. ඒ වගේ එකකට ප්‍රේමයක් ඇති වුණේ නෑ කියන්නේ. නන්න මොකද වෙන්නේ? පළවෙනි පාර කරන වැඩක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේක මේ ගුරුවරයාට එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ට මේ දෙන වටිනකමක් වගේම මේක මේ මමත් නිකන් ඉඳලා නෙමෙයි මේ. මමත් මේ පළවෙනි පාරට කරන පැවිද්දක් නෙමෙයි. මමත් මේ පළවෙනි පාරට කරන භාවනාවක් නෙමෙයි. මමත් මේ පළවෙනි පාරට අහන බණක් නෙමෙයි කියන විශ්වාසෙ ටික ටික දියුණු වෙ යුතුයි. ඒක නිසාම කියනවා අන ටීචර් ඇන් ටොට්. මේ විදිහට ගුරුවරයා සහ මේ ඉගෙන ගන්න තැනැත්තා නැත්නම් මේ බණේ අහන තැනැත්තා මේ දෙන්න එකතු වෙලා තමයි ටීචින් එක හදන්නේ. මේ බණ කියන කෙනා වගේම බණ අහන කෙනා ඔය දෙන්නගේ එකතුවක් තමයි ටීචින් එක. ඒ කියන්නේ මොකද්ද? ගුරුවරයා මොනවා කිව්වත් තමුන්ට ධාරණය වෙන්නේ තමුන්ගේ හැකියාවෙන්. ඒකට ගුරුවරයා කියන බව හැබැයි මම මගේ හැකියාවෙන් මේක තේරුම් ගන්නවා. කෙක්කිනාගේ ශක්ති ප්‍රමාණයෙන් එක එක මට්ටම් වලට තේරෙනවා. එතකොට මේ ටීචින් එක වෙන්නේ මොකද්ද? මේ දෙන්නගේ එකතුවක්. එහෙම නැතු ඉතින් ගුරුවරයා මොනවා කිව්වත් වැඩක් නැහැ. බුදුහාමුදුරුව ඒකනි කියන්නේ මට ඕනම් කෙටියෙන් බණ කියන්න පුළුවන්. ෂෝට් ඇන් ස්වීට් විදිහට. එහෙම නැත්නම් මට දිගට කියන්න පුළුවන්. ඔය දීඝනිකායේ සූත්‍රයක් කියවලා බලන්න. හරි. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි මේ කොහොම කිව්වත් තේරෙන්නේ උන් තමයි අඩු. මේක තේරුම් ගන්න පුළුවන් කට්ටිය. මේ කට්ටිය අඩුයි. එතකොට ගුරුවරයා මොන විදිහේ බණ කිව්වත් ගෝලයාට තේරුම් නැත්නම් එතන ටීචින් එකක් නැහැ. අගෝලයාගේ ශක්ති ප්‍රමාණයෙන් තේරෙනවා. ඒකයි කියන්නේ අගුරුවරයා වගේම අර ඉගෙන ගන්න බණ අහන තැනැත්තා කියන බණේ වගේම අහන තැනැත්තා ඔය දෙන්නගේ එකතුවක් විදිහට ටීචින් එකක් මතුවලා එනවා. එතන මෙතන අපි මේ විදිහේ ධර්ම සාකච්ඡාවක් කරනකොට කමඨාන් සාකච්ඡාවක් කරනකොට මෙතන 20ක් 30ක් ඉන්නවා නම් අන්න ටීචින්ස් 20ක් 30ක් තියෙනවා. ඇයි අර මොන බණේ කිව්වත් තමන්ගේ මෙන් තමයි තේරුම් ගන්න. එතකොට අන්න කියන කෙනා අහන කෙනා මේ දෙකේ එකතුවක් විදිහට ටීචින් එකක් මතුවලා එනවා. එක එක කෙනාට එක එක මට්ටම් වලින් තේරෙනවා. ওই තේරෙන මට්ටම මොකක් හරි වේවා ඒ මට්ටම අන්න තමන් අහම්බෙන් ලබාගත් දෙයක් නෙමෙයි. ඒක නොපෙනෙන කලින් කරන ලද පුහුණු ගොඩක එකතුවක් විදිහට තමයි මතුවලා එන්නේ. එහෙම එකතුවක් නැත්තම් මේ බණක් අහන්න හිතෙන්නේ නැහැ. මේ වගේ එකකට එකතු වෙන්න හිතෙන්නේ නැහැ. මේ විදිහේ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිට ගන්න හිතෙන්නේ නැහැ. මේ විදිහට මේ සිහියක් වඩන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි වැඩේ. ඒ වගේ කෙනෙක් හඹාගෙන ගියාට වැඩකුත් නැහැ. ඒ ලෝලබණ කිව්වට වැඩක් නැහැ. ඒගොල්ලෝ අහන්න සූදානම් නැහැ. ඒතකොට මොකටද නිකන් කටරිදෝ ගන්න? එහෙම කියලා වැඩක් නැහැ. එහෙම කිව්වට නිකන් වෙහෙසක් පීඩාවක් විතරයි ඉතුරු වෙන්නේ. ඒක නිසා අහන්න සූදානම් කෙනෙක්ට මොකද ඕහිත සෝතෝ කන් නවලා අහන්න සූදානම් කෙනෙක්ට බණ කියන්න කියලා කියනවා. වැඩක් ඇති කෙනෙක්ට බණ කියන්න කියලා කියනවා. අත්තිකස්ස ඕහිත සෝතස්ස. මේ විදිහට කන් නවලා අහන්න සූදානම් මෙයාට බණ කියලා වැඩක් තියෙනවා. මොන මේ දෙකේ එකතුවක් මේ බණක් කියනකොට දරා ගන්න කියලා සඳහන් කරනවා. අන්න කියන කෙනා අහන කෙනා කියන බණේ අහන බණේ ඔය දෙකේ එකතුවක් විදිහට තමයි අන්න ටීචින් එකක් මතුවලා එන්නේ. කියන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි තේරුම් ගන්නවා ඒ කමියුනිකේෂන් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහ අමුතු කතන්දරයක් තියෙන්නේ. එතකොට නැවත නැවත මම මේ කියන්න උත්සාහ ගන්නේ තමුන්ට නිකං මේ මට නං කොරන්න බෑ මේක. මට නං මේ වෙලාට වෙලාවක් නෑ. මට නම් මේ භාවනාව වැඩිලා නෑ. ඔය විදිහට තම තමුන්ට නිග්‍රහ කළ යුතු නෑ. තේරුම් ගන්න මේක පිටිපස්සේ ලොකු හේතුකාරණා ගණනාවක් යෙදිලා තියෙනවා. ඒ යෙදිලා තියෙන නිසා තමයි අපිට මේ විදිහට අන්න බුදුන් කෙරෙහි සද්ධාවක් ඇති වුණේ. එහෙම සද්ධාවක් නැති පිරිස් කොතෙකුත් ඉන්නවා. ඒකයි අපිට මේ විදිහට මේ දහමක් මේ නිවැරදි පුහුණුවක් භාවනාවක් කෙරෙහි සද්ධාවක් ඇති වුණේ. එහෙම නැති ඇත්ත කොතෙකුත් ඉන්නවා. ඒකයි අපිට මේ විදිහට නිවැරදි ගුරුවරයෙක් ගැන සද්ධාවක් ඇති වුණේ. ජප මන්ත්‍රකාරයෝ කොතෙකුත් ඉන්නවා. අනේ ලැබිච්ච අවස්ථාවට නිගරු කරන්න එපා. ඒ අවස්ථාව ඒ ඉඩකඩ විවර වුණේ අන්න මෙච්චර කල් දියුණු කරන ලද ප්‍රතිපදාවක් හේතු කොටගෙන. එහෙම නැත්නම් වෙනස් විදියක කියනවා නම් මෙච්චර කලුත් අන්න අර කුසල් මුල් වෙනුවට කුසල් මුල් අකුසල් වෙනුවට කුසල් පුරුදු කරපු නිසා තමයි ඒ දේ සිද්ධ වුණේ. ලෝභ ද්වේෂ මෝහ වලට ආවඩමින් ඉඳියා නම් මේ විදිය බණක් අහන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ විදිය බුදුන් හමු නොවෙන්න පුළුවන්. ගුරුවරයෙක් හමු නොවෙන්න පුළුවන්. එතකොට ඒ අලෝභ දෝස අමෝහ කියන දේවල් අපි පුරුදු කරලා තියෙනවා. ඒ පුරුදු කරපු නිසා තමයි යම් කිසි විදියක මෙහෙම ඉඩකඩක් හරි ලැබිලා ඉන්නේ. ඒ ලැබිච්ච ඉඩකඩට නිගරු කරනත් හොඳ නෑ. ඒ ලැබිච්ච ඉඩකඩට ගරු කරමින් මේක තව ටිකක් කොහොමද පරිවර්තනය කරගන්නේ? මේක තව ටිකක් කොහොමද මේ විදියට ඉදිරියට අරගෙන යන්නේ කියන උත්සාහය තමයි අවශ්‍ය වෙන්නේ. ආයේ එහෙම උත්සාහ කරනවා නම් මේ සාසනේ ඉතින් හොබවන්නේ අපි තමයි, වෙන කවුරුත් නැහැ. අර ඒ දවස්වල වැඩ කරන කාලේ, ෆැක්ටරියේ ඉන්න කාලේ මේ ඔඩිටර්ස්ලා ඉනෝ මේ පැවිසි අතරේම දවස් හතේම මේකේ වැටිලා වැඩ කරන මිනිස්සු මේ ඉන්නේ. එතකොට ඔඩිටර් කෙනෙක් කොහෙන්ද අමුතු ලෝකෙකින් අර තර්ඩ් පාටි කම්පැනිකින් ඇවිල්ලා මෙයා මේ දවසක් මෙතන කැරකිලා මේකේ වැරදි හොයන්න පුළුවන්? එහෙම හොයන්න බෑ. ඒකේ හේතුව තමයි අර පැවිසි අතරේම දවස් හතේම 24/7 මේ ප්‍රොසෙස් එකේම වැටිලා මේකම කරගෙන ඉන්න පිරිසක් තමයි ඉන්නේ. මෙබි එහෙම ඉන්නකොට ආයේ පිරිස තමයි පොරවල්. ඔඩිටින් කරනවා නම් ඒගොල්ලෝම ඔඩිට් කරගන්න එක තමයි ක්‍රමවේදය. සෙල්ෆ් ඔඩිටින් කියන්නේ අපිවම ඔඩිට් කරගන්න. මොකද අපි තමයි මේ ප්‍රොසෙස් එක දන්නේ. මේක නිසා මේ සාසනේ ආයේ හොබවන්නේ අපි තමයි. ඒකේ ආයි සැකයක් තියාගන්න එපා. මොකද හේතුව මේ ප්‍රතිපදාවක යෙදිලා ඉන්නවා, භවනාවක යෙදිලා ඉන්නවා. මේ යෙදිලා ඉන්නවා, ඒක ගැන විශ්වාසෙන් කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට තේරෙනවා අන්න මේ කලිනුත් වඩපු භවනාවක් මේක. මේ කලිනුත් අලෝභ අදෝ සාමෝහ විදිහට මෙන්න මේ කුසල් මුල් වඩලා තියෙනවා. අර විදිහට වැලකීම් මාත්‍රෙන් දස අකුසල් වෙනුවට දස කුසල් කරලා තියෙනවා. එහෙම කලේ නැත්තම් මෙතන ඉන්න විදියකුත් නැහැ. මේ විදිය බණක් ඇහෙන්නේ විදියකුත් නැහැ. එමෙ ඇහිච්ච නැති කට්ටිය කොතෙකුත් ඉන්නවනේ. ඇයියේ පොඩි වැඩකට ගියා, වේද ගන්න ගියා. එතන බොහෝම ධනවත් පවුලකින් ලොකු වාහනයකින් අන්න අවුරුදු 40 ක විතර මිනිස්සෙක් එක්කන් ආවා. මිනිස්සෙක් වට මොකද ළමෙක්. අර විදියට අර ඩවුන් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ ඒ වගේ එකකින් පෙළෙන කෙනෙක්. වයසට ගිහිල්ලා තාත්තා බොහොම වයසයි තාත්තට මේ විදියට අවුරුදු 70ක් විතර වෙලා, පුතාටත් අවුරුදු 40ක් විතර. නමුත් ඉතින් අර පොඩි ළමෙක් වගේ කොට කාලසමක් ඇඳගෙන අර මොනවද අර පටි දරපු දෙකකුත් බැඳගෙන ආවා. උදව්වට තව කෙනෙක් ආවා. අනේ කෙල ටිකවත් කටේ තියාගන්න බෑ. මොකද කරන්නේ? අර පැත්තක ඉන්න මිනිස්සෙක් ලේන්සුවක් තියාගෙන නිතර නිතර කෙල පිහින්න ඕනේ. එතකොට මොකද වෙලා තියෙන්නේ මේ? අන්න අර තමුන්ට තමුම්ම අර විදියට විපතක්, අර විදියට උණ ගහක, බට ගහක, මල් පිපුණා වගේ මොකද්දෝ එකක් ගැළපිලා අවිලා තියෙනවා. ගැළපිලා ආවට පස්සේ ආයි කරන්න දෙයක් නැහැ. කෙල ටිකවත් කටේ තියාගන්න බෑනේ. ඉතින් කෙල පෙර පෙර ඉන්න ජීවිතයක් තියෙනවා. ඉතින් පව් තමයි මොකද කරන්නේ පව් කියලා. මුකුත් කරන්න දෙයක් තියෙනවද? නෑ, ඒ වෙනුවට තමුන්ගේ සංවේගය ඇති කරගන්න ඕනේ. මේ වගේ වටපිටාවක්, මේ වගේ අනතුරක් මේ ලෝකෙ තියෙනවා. මේ කටේ කෙල ටිකවත් රැඳිලා තියෙනවනේ අඬමු ගානේ. ඒක බේරෙන්නේ නැහැ නේ දෙපැත්තෙන්. මේ විදිහ දෙයක් ඇහුවාම මේක තේරෙන ශක්තියක් තියෙනවනේ. ඒක නැති වෙලා නෑනි. මේ විදිහට මේ සිහියක් පුරුදු කරන්න පුළුවන් හුස්මකට දෙකකට හරි වික්ෂිප්ත වුණ හිතකින් බෑනි. පිස්සු වගේ තියෙනවා නම් බෑනි, නොයෙකුත් ලෙඩ තියෙනවනි. ඒ වගේ කර්ම රෝගිකෙන් පෙළෙනකොට බලන්න පුළුවන්. මම දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, මේ බයිපෝලර්, highest of highs lowest of lows. ඉතින් කියනවා මේ ලෙඩේ හැදුනාට පස්සේ ඔයි බුදුම දරා ගන්න බැරි තරම් වෙහෙසක් මේ දැන් 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 ජීවිතේ නසා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ highest of highs ගියාම අනිත් පැත්තෙන් පියාඹන්න පුළුවන් වගේ කියලා හිතෙනවා. මේ යන කෝච්චියෙන් ගඟට පයින්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකට ගොදුරු වුණාම ආයෙ මොකද්ද තියෙන පිළිසරණ? මේ එහෙම පිළිසරණක් නැහැ. අන්න මොකද උනේ, උණ ගහක මල් පිපුණා වගේ තමුන් මතම විපතක් හෙලා ගත්තා. ඉතින් එන්නේ විදි විපතක් නැති වෙලාවක, මේ කෙල ටික කටේ බේරෙන්නේ නැතුව රැඳෙන වෙලාවක, මේ හිත වික්ෂිප්ත වෙලා යම්කිසි මානසික රෝගයක් හැදිලා නැති වෙලාවක මේක කරගත්තොත් යහපත්. මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තොත් යහපත්. අන්න ඒ විදිහේ ප්‍රයෝජනයක් සඳහා අද දවසෙත් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසෙත් මේ ධර්ම දේශනාව සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාටම මන් අවබෝධය සඳහා මේ ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව ඇතුව අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
සාදු සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛියන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛියන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛියන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පජායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුකම් බලං අයිර ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේම චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.
සාදු සාදු සාදු.
සෝපත්තේවා. හැම දිනටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.